විමුක්තියට නිවන පිළිසරණ වෙන්නේ කොහොමද කියලා අහනවා. කොහෙද ඔබ තියෙන්නේ? කොහෙද කියලා තියෙන්නේ? කොහෙද තියෙන්නේ? මොන සූත්‍රයද? උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය. ඒක හරි වැදගත් සූත්‍රයක් කියලා අපි ගොඩාක් සාකච්ඡා කරලා තියෙනවා. මම ඒක වෙන පුළුවන් වුණොත් යන්න කලින් පුළුවන් වෙයි දැන් නෑ පොතක් ගහන්න හිතන් ඉන්නවා. ඒකට කවුරු හරි ආධාර කළොත් පුළුවන් වෙයි. මේ උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රයේ බ්‍රාහ්මණයෙක් උන්නාබ බ්‍රාහ්මණයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා නේද? අපේ ඉතින් අපේ දෙවන් සරණ ගිය බෞද්ධයන්ට නම් ඒ වගේ ප්‍රශ්න අහන්න බෑයි. එච්චර හිතන්නේ නෑ. ඒ කාලේ බ්‍රාහ්මණයෝ හිතුවා ඔච්චර ගැඹුරට හිතලා තියනවාද බලන්න. නේද? මුලින්ම අහන්නේ මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඉන්ද්‍රිය පහක් තියෙනවා. නානා විෂයානි නානා ගෝචරානි. නේද? කවුද ඉන්ද්‍රිය පහ? ඔබලන්ට තේව තියෙනවද බලන්න. ඇස, කන, නාසය, දිව, ශරීරය. නේද? පංච ඉන්ද්‍රිය ආයතන පහක් තියෙනවා. ඉන්ද්‍රිය පහක්. ඒ පහ නම් තියෙනව නේද? ඈ? ඇහ කන නාසය දිව ශරීරය තියෙනවද? තියෙනවා. ඒක ගැන හොයලා නැති එක තමයි ප්‍රශ්නේ. දැන් ප්‍රශ්නේ අහනවා මේ පස් දෙනා නානා විෂයාණ. ඒ කියන්නේ විෂය ඒගොල්ලන්ට විෂය වෙනස්. ඇහැට විෂය නෙමෙයි කනට විෂය. නේ හැට අපිට ඇහෙන් මොකද්ද කරන්නේ? රූප දකින්න නේ. ඒක විතරයි තියෙන්නේ. ඒකට වර්ණ අඳුර ගන්න පුළුවන් ඇහැට නේ. රූප දකින්න. කන මොකද්ද කරන්නේ?
ශබ්ද අහන එක.
ශබ්ද
දැන ගන්න.
කනට විෂය වෙන්නේ ශබ්ද විතරයි. ඇහැට විෂය වෙන්නේ වර්ණ රූප නේද? කනට විෂය වෙන්නේ ශබ්ද.
ශබ්ද රූප.
නාසයට විෂය වෙන්නේ
ගන්ධ රූප.
ගන්ධ රූප. ගන්ධ සූම. දිවට රස
රූප.
නේද? කයට ස්පර්ශ. එහෙම නැත්නම් අපි පොට්ටබ්බ කියලා කියනවා. නේද? එතකොට දැන් ඒ විෂය වෙනස් නේද එකෙක් කෙනාට? ඇහැට විෂය වෙන එක කනට විෂය වෙනවද? නැහැ. නේද? ඇහැට සද්ද අහන්න බෑනේ. සද්ද විෂය නැහැ. ගන්ධ සුවඳ දැනෙනවද ඇහැට? නෑ. රස දැනෙනවද ඇහැට? දැනෙන්නේ නෑ නේද? අපට ඒගොල්ලන්ගේ විෂය වෙනස් නේද? අපි දොස්තර කෙනෙක්ුයි ලෝය කෙනෙක්ුයි ගත්තොත් ඒ දෙන්නගේ විෂය වෙනස්. ලෝය ළඟට යන්නේ නෑනේ බෙහෙත් අහන්න නේ. ඇයි? ඇයි? එයා ඒ විෂය දන්නේ නෑ. නේද? එයාගේ විෂය වෙනස්. ඒ වගේ තමයි අපි දැන් ඇහැ ප්‍රයෝජනයට ගන්නේ වර්ණ රූප දකින්න. සද්දාහන්න ඇහැ ප්‍රයෝජනයට ගන්න නැහැ. මොකද එයාට ඒක විෂය නැහැ. නේද? එයාගේ කණෙන් සද්දාහනවා මිසක් කණෙන් වර්ණ රූප දකින්න පුළුවන්. බෑ නේද? ගඳ සුවඳ දැනෙන්නෙත් නැහැ කනට නේද? රස දැනෙන්නෙත් නැහැ. ඒකට ඒ විෂය වෙනස් කියන එක තේරෙනවා. එතකොට මේ පස් දෙනාගේ නානා විෂය
නානා ගෝචර.
ඊළඟට තව එකක් කියනවා නානා ගෝචරාණ කියලා. මොකක්ද කියන්නේ? දැන් විෂය වෙනස් වුණාම ඒ විෂය තමයි එයාගේ ගෝචර භූමිය. දැන් ඇහැට ගෝචර භූමිය තමයි වර්ණ රූප. කනට ගෝචර භූමිය ශබ්ද. නේද? එතකොට ගෝචර නානත්වයක් තියෙනවා. ඒ ගෝචර වෙන දේ ඇතුලේ වෙනසක් එයාට පෙන්වන්න පුළුවන්. දැන් එක වර්ණ සටහනකින් තව වර්ණ සටහනක් වෙනස් කියන කතාව ඇහැට ගෝචරයි. එක සද්ද සංඥාවකට වඩා තව සද්ද සංඥාවක් වෙනස් කියන ගතිය ඒක එයාගේ ගෝචර භූමිය ඇතුලේ. ඒ කනට ගෝචර වෙන එක ඇතුලේ නානත්වයක් දකින්න වෙන් කරගන්න පුළුවන්. ඒකයි ඒවට සංඥා කියන්නේ. එක සද්ද සංඥාවකට වඩා තව සද්ද සංඥාවක් වෙනස් කියන එක කනට කියන්න පුළුවන්. හරි. ඔක්කොම සද්ද එක වගේ වුණා නම් එහෙම වෙන් කරගන්න බෑනේ. මම කතා කරන සද්දයි අර අරෙන් ඇහෙන සද්දයි එක වගේ වුණා නම් වෙනසක් නොතිබුණා නම් එහෙම අපිට වෙන් කරගන්න බැරි වෙනවා. සංඥාවක් දෙන්න බැරි වෙනවා. හෙයි. දැන් හැට පෙන්නේ එකම පාට නම් හැම පැත්තෙම අර නිල් අහස හරි මුහුද හරි වගේ වුණා නම් කාවවත් වෙන් කරගන්න පුළුවන්ද? බැ. නේද? රූපනානත්වයක් එන්නේ. ඒකට ඒ ගෝචර නානත්වයක් තියෙනවා. ඒ කියන්නේ යාගේ ගෝචර භූමිය ඇතුලේ වෙන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට කියනවා ගෝචර නානත්වය. නානා ගෝචරා. පැහැදිලිද? නානා විෂයානි කියනකොට එක්කෙනෙකුට විෂය වෙන එක අනිත් එක්කෙනාට විෂය වෙන්නේ නැහැ. එයාගේ විෂය වෙනස්. නානා ගෝචරාණන් කියන්නේ තමන්ගේ ගෝචර භූමිය ඇතුලේ වෙනසක් දකින්න ඒක එක්කෙනාට පුළුවන්. හරි. ඒ හින්දා තමයි මේ සංඥා නානත්වයක් තියෙන්නේ. පැහැදිලිද ඒක? මම කිය අපි දැකලා නැතුණාට බ්‍රාහ්මණය දැකලා තියෙනවා. බ්‍රාහ්මණය කියනවා බුදු ප්‍රජානන් වහන්සේගෙන් අහනවා මෙහෙම පස් දෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ නානා විෂයානි නානා ගෝචරාණන්. ඒ විතරකුත් නෙමෙයි තවත් ලක්ෂණයක් කියනවා. මොකද්ද? ඔය පස් දෙනාට නෑ මේකට අද මේ ප්‍රශ්නේ අහන්න කලින් මේ තුන් දෙනාගේ ඒ පස් දෙනාගේ තව ලක්ෂණයක් කියනවා. අරමුණ විඳින්න බෑ. ගෝචර භූමිය තිබුණට
අරමුණ විඳින්න බෑ.
මේ අරන් දෙන්නේ මොන අරමුණද කියන එක එයා දන්නවද? නැහැ. ඇහැ දන්නවද දැන් මේ රූපේ අරන් දෙන්නේ කියලා? දන්නේ නැහැ. ඇහැ නිකන් කණ්ණාඩිය වගේ. දැන් කණ්ණාඩිය දන්නවද මේ මොහොතේ හදන්නේ මේ ප්‍රතිබිම්බය කියලා? දන්නවද? නැහැ. එහෙනම් නැත්තම් කැමරාවක් වගේ ඇහැ කියන්නේ. කැමරාව දන්නවද මේ මොහොතේ මං ගන්න මේ ෆොටෝ එක කියලා? එහෙම දන්නේ නැහැ. එක එක જાතියේ ෆොටෝ ගන්න පුළුවන්. ගන්න මොන ෆොටෝ එකද කියලා අරමුණ විඳීමේ හැකියාව තියෙනවද? අරමුණ දැනගැනීමේ හැකියාව තියෙනවද? නැහැ. මේ පස් දෙනත් ඔය වගේ කියනවා. කවුද පස් දෙනා?
ඇස් කන නාසය.
ඇහැ කන නාසය දිව ශරීරය. ඒගොල්ලන්ට අරමුණු විඳීමේ හැකියාව නැහැ. අරමුණ අරන් දෙන්න පුළුවන් වුණාට විඳීමේ හැකියාව නැහැ. ඒ කියන්නේ නිකන් කැමරාවක් වගේ උපකරණයක් විතරයි. ඇහැ කියන්නේ කැමරාවක් වගේ. නේද? ඒ වෙලාවේ වර්ණ සටහන අරන් දෙන්න විතරයි කැමරාවට පුළුවන්. ඒ අරන් දුන්නේ මොකද්ද කියලා බලන්න බෑ.
හඳුනා ගන්න බෑ.
හඳුනා ගන්න බෑ. ගත්තේ මොන ෆොටෝ එකද කියලා කැමරාව දන්නවද? නෑ. නෑ නෑ අහන්න පුළුවන්. ඔයා දැන් ගත්තේ මොන ෆොටෝ එකද? කැමරාව කියන්න ඕනේ එතකොට නේ. එහෙම පුළුවන්ද කැමරාවට? බැ. කණ්ණාඩියෙන් ඇහුවොත් ඔයා දැන් හදුවේ මොන ප්‍රතිබිම්බයද කියලා කණ්ණාඩිය දන්නවද? නැහැ. එයාගේ කෘත්‍යය තමයි ප්‍රතිබිම්බ හදන එක. හැබැයි හදුවේ මොන ප්‍රතිබිම්බයද කියලා දැනගැනීමේ හැකියාව
එයාට නැහැ.
එයාට නැහැ. අරමුණ භුක්ති විඳීමේ හැකියාව නැහැ. අය පස් දෙනාම ඔය වගේ. කවුද? ඇහැ කන නාසය දිව ශරීරය කියන පස් දෙනා ඒගොල්ලන්ගේ විෂය වෙනස්. ඇහැට විෂය කනට විෂය වෙන්නේ නැහැ. නේද? ඊළඟට ගෝචර නානත්වයක් තියෙනවා. මේ ගෝචර භූමිය ඇතුලේ වෙන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වුණාට අරමුණ විඳීමේ හැකියාව නැහැ. හරියට වැඩකාරයෝ 5 දෙනෙක් වගේ නේ. නැත්නම් උපකරණ 5 දෙනෙක් 5ක් වගේ. ඒගොල්ලන්ට IT වැඩේ කරනවා විතරයි ඒගොල්ලෝ. ඒවා භුක්ති විඳීමේ හැකියාව නැහැ. එතකොට ඒගොල්ලෝ අසරණද නැද්ද? අනුන්ට වැඩක් කරලා දෙනවා විතරයි. නේද? දැන් කාට හරි වත් උයලා දෙනවා හැබැයි කන්න බෑ.
ඒ වගේ වැඩක්.
ඈ? ඉන්නකොට කොහොමද? දැන් අසරණ නැද්ද එතකොට? අසරණයි. අසරණ නම් ඉතින් පිළිසරණකුත් හොයන්න වෙනවා නේද? මම දැන් බ්‍රාහ්මණය දකිනවා මේ 5 දෙනා හරි අසරණයි කියලා. ඇයි වැඩ පහක් කරනවා? ඒ වුණාට අරමුණු භුක්ති විඳීමේ හැකියාව නැහැ. එහෙනම් අහනවා කවුද මේගොල්ලන්ට පිළිසරණ වෙන්නේ කියලා. පටිසරණ, පාලි වචනේ පටිසරණ. පිළිසරණ වෙන්නේ කවුද මේ 5 දෙනාට? කියලා. දර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුද පිළිසරණ? මනස. ඇහැ කන නාසය දිව ශරීරය කියන 5 දෙනාට පිළිසරණ වෙන්නේ
මනස
කියන. හොඳට මේ කියන දෙයට නුවණ පිහිටන්න. සිහියෙන් අහන්න මේ කියන දේ. තමන්ගේ ওই 5 දෙනා ගැන මේ කියන්න. තමන් ළඟ ඉන්න 5 දෙනා.
සමාවෙනද මනසයි
වෙන්නේ නැහැ දෙකම මොකක් කරන්නේ නැහැ වෙන ඒවා කියන්න එපා. මේ කියපු ටික හරියු. ඇහැ කන නාසය දිව ශරීරය කියන 5 දෙනා තමන් ළඟ ඉන්නාද? තමන්ට තියෙනවද ඇහැ? තියෙන. එතකොට අන්න එයාගේ ලක්ෂණ ටික තමයි මේ කියන්නේ. එයා හරි අසරණයි කියනවා. ඇයි? අරමුණු භුක්ති විඳින්න බෑ. අරමුණු අරන් දෙනවා විතරයි. අර කැමරාව වගේ කියන්නේ. ඒකට ඇහැ කියන්නේ කැමරාව වගේ එකනේ. එයාට පුළුවන් ෆොටෝ ගන්න. ගත්තේ මොකද්ද කියලා දැනගන්න බෑ. මේ 5 දෙනාම එහෙමයි. කනට පුළුවන් ශබ්ද සංඥාව අරන් දෙන්න. මේ මොන ශබ්දද කියලා දැනගන්න පුළුවන්ද? බෑ. නාසයට පුළුවන් ගඳ සුවඳ අරන් දෙන්න. මේ මොන ගඳද නැත්නම් සුවඳද කියලා දැනගැනීමේ හැකියාව තියෙනවද? නැහැ. දිවට පුළුවන් රස ආරම් දෙන්න. මේ රස මොකෙන්ද මොන රසද කියලාවත් දැනගන්න එයාට බෑ. අරමුණු බුද්ධි විඳීමේ හැකියාව නැහැ. හ්ම්. කයටත් එහෙමයි. ස්පර්ශ ආරම් දෙන්න පුළුවන්. මේ මොකද්ද කියලා දැනගැනීමේ හැකියාව නැහැ. එතකොට කවුද ඒගොල්ලන්ට පිරිසරණ වෙන්නේ?
මනස.
තමන් අවධානය යොමු කරන්න. මේ මගේ ආයතන ගැන මේ කියන්නේ, මගේ ඇහැ ගැන මේ කියන්නේ, මගේ කන ගැන මේ කියන්නේ කියලා එහෙම මෙනෙහි කරන්න. ඒතර මේගොල්ලන්ට නානා විෂය තියෙනවා, නානා ගෝචර තියෙනවා. එහෙනම්ට ඒ එක අරමුණක්වත් නිදීමේ හැකියාව නැහැ. ඒතර එහෙනම් ඒගොල්ලන්ට පිළිසරණ වෙලා තියෙන්නේ
මනස.
දැන් මොකද හිතෙන්නේ? කවුරු ගැනද එහෙනම් දැන් අපි වැඩියෙන් හොයන්න ඕන? ආයතන පහ ගැනද මනසේ ගැනද?
මනස
ගැන. මනස නැත්නම් අරගොල්ලෝ හරි අසරණ. ඒගොල්ලන්ට කිසිම වැඩක් කරන්න බෑ. නේද? ඈ? විඥාණය කියන්නේ කවුද? දැනගන්න ස්වභාවයටනේ විඥාණය
කියන්නේ.
ඔව් දැනගන්න ස්වභාවය. එතකොට විඥාණ කීයක් උපදිනවද?
පහක්
දැනගන්න ගතිය තමයි. ඒ වුණාට පස්සක් හය ආකාරයකට ඇති වෙන තුන නේද? දන්නවා ඇහැ නිසා චක්කු විඤ්ඤාණය, කන නිසා සෝත විඤ්ඤාණය, නාසය නිසා ධාන විඤ්ඤාණය, දිව නිසා ජීවහා විඥානේ කාය නිසා, කාය විඥානේ මනස නිසා මනෝ විඥානේ. එතකොට මේ හය දෙනා මුල් කරගෙන ඇති වෙන විඥානිකුත් තියෙනවා. ඒකත් දැනගන්න ගතියක්. විඥානය කියන්නේ දැනුවත් වෙන ස්වභාවය. හැබැයි විඥානේ අපිව දැනුවත් කරන්නේ ඇත්ත ඇති හැටි යටතේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා උපමා කරනවා විඥානේ කාටද? මායාකාරය. විඥානේ දැනුවත් කරනවා, දැනුවත් කරන්නේ ඇත්ත ඇති හැටිද මායාකාරී ස්වභාවයද? මායාකාරී ස්වභාවය. ඇත්ත ඇති හැටි නේ. තේරුණා? විඥානේ පහළ වුණාට එයා බොරුවක් තමයි පෙන්වන්නේ, දැනුවත් කරන්නේ. හරි? ඒකට ආයතන නිසා විඥානය කඩ ගන්නවා තමයි. හැබැයි ඒ විඥානේ පෙන්වන්නේ ඇත්ත ඇති හැටි නෙවෙයි.
යථා ස්වභාවය නෙවෙයි.
නෑ. මුලා කරනවා මායාව. හරි? එහෙනම් මායාකාරයට පුළුවන් වෙයිද පිළිසරණය? පවට්ටන එකේ නේද? දැන් අපි එයාගේ ඇත්ත හොයාගන්න තමයි මේ දැන් මාර්ගයක් හොයන්නේ මෙතන. එතකොට ඔන්න ආයතන පහට, ඉන්ද්‍රිය පහට පිළිසරණ මනස කියන. මේ මනසත් අපේ එක ආයතනයක් නේද? මන ආයතන. අර පස් දෙනක් ආයතන මනසත් ආයතන. ඇයි ආයතන කියන්නේ? ඒ හය දෙනාටම පුළුවන් විඥානයක් උපද්දන්න. මොනවා හරි උපද්දන්න.
විඥානයෙන් කරන්නේ
ආයතනෙන් කරන්නේ මොනවා හරි උපද්දන්න. ඒකයින් විඥානයක් උපද්දුවා නම් විඥානේ මායාකාරය. එයා ඇත්ත නෙමෙයි කියන්නේ. මේකත් ඔළුවේ තියාගන්න. හරි? එතකොට අපි ආයේ සූත්‍රයට ගියොත් එතකොට ඉන්ද්‍රිය පහට පිළිසරණ කවුද? මනස. මම බ්‍රාහ්මණය නිකන් ඉන්නේ නැහැ. ඔයගොල්ලෝ නිකන් හිටියට. යානෝ එහෙනම් මනසට කවුද පිළිසරණ? මනසට පිළිසරණ කවුද කියලා අහන්න. මනසට පිළිසරණ සතිය. මනසට පිළිසරණ සතිය. ඊළඟට අහනවා සතියට පිළිසරණ කවුද? සතියට පිළිසරණ
සමාධි.
විමුක්ති. විමුක්ති. ඉස්සෙල්ලා අහපු ප්‍රශ්න විමුක්තිය. විමුක්තියට පිළිසරණ කවුද කියලා අහනවා?
නිවන.
නිවන. ඔව්. නිවනට පිළිසරණ කවුද කියලා අහනවා. ඊට කියන අන්න ප්‍රශ්න ඉක්මවාගිය. සීමාව ඉක්මවාගිය. කිය. හැබැයි ওই ටික අහනකොට ඒ බ්‍රාහ්මණයා අනාගාමී. අවේ ටික අහලා උත්තරත් අරගෙන සතුටු වෙලා යනවා බ්‍රාහ්මණයා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනිත් හිටිය පිරිසට දේශනා කරනවා බ්‍රාහ්මණයා දැන් මැරුණොත් එහෙම ගිහිල්ලා උපදින්නේ බ්‍රහ්ම ලෝකේ. අපෝ කාම ලෝකෙට එන්නේ නැහැ කියලා. ඒකෙන් තේරුම් ගන්න ඕන අනාගාමී. තව ටික හරියට තේරුම් ගත්තොත්
ධර්මය අවබෝධ වුණා කියන්නේ
අනාගාමී වෙන්න පුළුවන්. නැගයි සිහිය පිහිටන්න කිවි හරියට දැන් මේවට අවධානය යොමු කරගෙන ඔක මෙනෙහි කරන්න. තමන්ගේම ඉන්ද්‍රිය ටික ගැනයි මේ කියන්නේ. නේද? තව ඕක ටිකක් තේරුම් ගන්න ඕන. ඔකෙන් ඉතින් අන්තිම මේ විමුක්තියට පිළිසරණ නිවන කියන එක තේරුම් ගන්න ඊට කලින් ටික තේරුම් අරන් හිටියත් තමයි අරකට හරියට උත්තරේ ඈ නැත්තම් වචන ගොඩක් විතරයි අපි නිකන් කතා කරන වචනවල. දැන් මේ පිළිවෙල ටිකක් තේරුම් ගන්න පුළුවන්ද? ඇයි මේ පස් දෙනාට පිළිසරණ මනස කිව්වේ? මනසෙන් දැනගන්න. මොනවද දැනගන්න? මොනවද දැනගන්න? හිතන්න ඕන මෙනෙහි කර කර කියන්න ඕන කට වෙන වචන කියන්න එපා. ආයතන පහට දැනගන්න පුළුවන්ද? ඇහැට දැනගන්න බෑ. ඇයි? ඇහැ කියන්නේ උපකරණයක් විතරයි. මේ අපි දන්නවා අපේ දැන් අපේ භෞතික පැත්තෙන් ශරීරයේ පැත්තෙන් හිතුවොත් ඇහි තියෙන්නේ මේ කාචයක් තියෙනවා. ඔය ලෙන්ස් එකට පුළුවන් ප්‍රතිබිම්බයක් හදලා දෙන්න ඇහැ ඇතුලේ නේද? ඊට වඩා දෙයක් එයාට කරන්න බෑ. එතකොට මේ වර්ණ සටහන තව පැත්තකින් අහලා තියෙනවා. ඇහැට ගෝචර වෙන්නේ වර්ණ විතරයි නේද? එතකොට ඇහැට පුළුවන් ද වර්ණවලට අමතරව කිසියම්ම දෙයක් දැනගන්න බෑ. ඔයගොල්ලෝ දැනගන්න නැද්ද ඇහෙන් දැකලා ඊට වඩා දේවල්? අර අලුත් පොතක් බෙදුවා කියලා දැනගත්තේ කොහමද? ඇහෙන් දැකලා. මේ නමත් දැනගත්තා නේද? ආලෝකෝ උදපා. මේ ටික දැනගත්තේ කොහොමද? ඇහෙන් දැකලා. ඒ වර්ණයක් විතරද දැනගත්තේ?
නෑ, හැඩේ පොඩි
මනසෙන් ගොඩක් දේවල් කිව්වා නේද? ඇහැ අරන් දුන්නේ ඕකේ නිකන් අර ෆොටෝග්‍රාෆ් එක විතරයි. කැමරාව ඒ පැත්ත බලනකොට වන්න ෆොටෝ එකක් ගත්තා. ඒ ෆොටෝ එකේ තියෙන්නේ අර ඇල්බම් එකේ ෆොටෝ එක වගේ තමයි. චිත්‍රයක් විතරයි තියෙන්නේ නේද? ගෝචර වෙන්නේ චිත්‍රයක් විතරනේ. ඕක පොතක් පොතක ෆොටෝ එකක් තමයි ඔයගත්තේ කියන එක ඇහැට කියන්න පුළුවන්. ඇහැට කියන්න බෑ. ඕක බණ පොතක් කියලා ඇහැට කියන්න පුළුවන්. මොන අනිත්‍යයට වඩා හොඳ පොතක් වෙන්නේ නැති කියලා එහෙමත් හිතනා නේ. ඒ ඇහැද කිව්වේ? කවුද කිව්වේ? මනස. අන්න දැන් ඇහෙන් ගත්ත ටික උදව් කරගෙන මනස හොෝගාන වැඩ නේද? චක්කායතනෙන් මොනවා හරි අරන් දුන්නා. අපි දන්නා එයාට පුළුවන් වර්ණ සංඥාවක් විතරයි අරන් දෙන්න පුළුවන් නේද? වර්ණ සංඥාවක් අරන් දෙනවට වඩා වැඩක් ඇහැට කරන්න බෑ. හැබැයි එයා නිසා උපදින විඥාණයට පුළුවන් තව දේවල් කරන්න. ඇයි? එයා මායාකාරය. මැජික් කාරයට පුළුවන් ඕන තරම් මැජික් මවන්න නේද? ඇහැ කරන දෙයට අමතර දේවල් හදලා පෙන්නන්න විඥාණයට පුළුවන්. චක්කු විඥාණයට පුළුවන් මේ චිත්‍රයක් විතරක් කියන එක නෙමෙයි. එතනින් එහා දේවල් ටිකක් මවලා පෙන්වන්න පුළුවන් විඥාණයට. හරි. දැන් නිකන් හිතලා කියන්න බලන්න චක්කු විඥාණය මොනවද මවන්නේ ඇත්තේ? මොනවද කියලා අහන්නේ? නැති දෙයක් මවන එක තමයි මායාකාරය කරන්නේ. දැන් මොකද්ද මේ? ඇහෙන් දකිනකොට චක්කු විඥානය පහළ වුණා. දැන් මේ පොතක ඡායාව දැක්කනේ සටහන. ඒක ඇහැ කෘත්‍ය නේද? සටහන අරන් දෙන එක. දැන් පොත කියලා දන්නාද? නැහැ. චිත්‍රය ඇඳලා දුන්නා. ෆොටෝ එක වගේ. නේද? චිත්‍ර සටහන අරන් දුන්නා. චක්කු විඥාණය මොකද්ද කිව්වේ? පොතක් කියලා කියන්නේ චක්කු විඥාණයට පුළුවන්. ඇයිසෙල්ලා කිව්වේ අරමුණ විඳින්න බෑ කියලා? බණ පොතක් කියන්නේ චක්කු විඥාණයට පුළුවන්. බෑ. කහපාට කියලාවත් කියන්නේ චක්කු විඥාණයට බෑ. පොඩි ළමෙක් පාට අඳුරන්නේ නැති ළමෙක් ගෙහ ඔය ෆොටෝ එක ගත්තම වර්ණ සංඥා ඇහි කෘත්‍ය වර්ණ සංඥාවක් විතරයි. හරි. දැන් අපි අඳුර ගන්න ඕනේ මනසෙන් කරපු ටිකයි ඇහෙන් කරපු ටිකයි. චක්කු විඥාණයෙන් කරපු ටිකයි මනෝ විඥාණයෙන් කරපු ටිකයි පොඩ්ඩක් වෙන් කරගන්නවා. දැන් බණ පොතක් කිව්වේ නම් මනෝ. නේද? පොතක් කියලා කිව්වේ චක්කු විඥාණයද මනෝ විඥාණයද? පොතක් කියලා කිව්වේ කවුද? මනෝ විඥාණය. මේකත් චක්කු විඥාණයට බෑ. චක්කු විඥාණයට නම් දෙන්න බෑ. ඇයි? එයාට පරණ දේවල් මතකද චක්කු විඥාණය? නෑ. චක්කු විඥාණයට පරණ අතීත දේවල් ඇදලා ගන්න බෑ චක්කු විඥාණයට. චක්කු විඥාණය කරන්නේ මේ මොහොතේ ඇහැ අරන්දනේක දිහා බලාගෙන මොනවා හරි කියන. පරණ දේවල් මතක් කරන්න එයාට බෑ. ඒ හැකියාව තියෙන කාටද? මනසට. හරි. දැන් තමන් කලින් පොතක් අත්දැකලා නැත්තම් මේ දැක්කේ පොතක් කියලා තියන්න බෑනේ. එහෙනම් ඒ පරණ අත්දැකීමක් තමයි එතෙන්ට ඇදලා තියෙන්නේ. ඒක කළා නම් ඒක මනෝ විඤ්ඤාණය. චක්කු විඤ්ඤාණය වැඩක් වෙන්න බෑනේ. චක්කු විඤ්ඤාණය මොකද්ද දැන්? චක්කු විඤ්ඤාණයේ කෘත්‍ය තමයි වර්ණ සටහනක් තියනවා කියලා පෙන්නනවා. චිත්‍රයක් පෙන්නනවා එයාගේ කෘත්‍ය. හරි? දැන් අපි කෘත්‍යෙන් නවත්තන්නේ. මායාකාරී ස්වභාවිකුත් තියනවා. මොකද්ද මායාකාරී ස්වභාවය? වර්ණ සටහනක් පේනවා කියන එකට අමතරව ඒ කියන්නේ දැකීමක් වෙනවා කියන එකනේ කෘත්‍ය නේද? දකින්නවා කියන එකනේ. දැකීමට අමතරව වෙන මොනවා හරි කිව්වනම් පරණේ වදාගන්නෙත් නැතුව වෙන මොනවා හරි කිව්වනම් ඔයා කරපු මායාවක් වෙන්නේ. එළියේ දෙයක් තියෙනවා. චිත්‍රයට අමතරව මොනවදෝ දෙයක් ඔන්න පේනවා. බාහිර මොකක් හරි පාට නම දුන්න නැතුවට අනිත් පාට වලින් වෙන් කරගන්න නේද? ඒකට කියනවා වර්ණ සංඥාව කියලා. මේ එළියේ තියෙන දෙයක් තමයි මේ දැකලා තියෙන්නේ. දෙය මොකක්ද කියලා දන්නේ නැහැ. පොතක් කියලා දන්නේ නැහැ. මනාදෝ දෙයක්
එළියේ තියෙනවා.
ඔව්. ඒකට අපි පොදුවේ කියන රූපයක්. රූපය කියුවහම ඒකේ විස්තර මොකුත් නැහැ නේ.
රූපය තරහ.
නේද? රූපයක්. ඔව්. රූපයක් තියෙන බව අපිව දැනුවත් කරනවා. රූපයක් තියෙන බව විඥානේ දැන් මැජික් එක තමයි රූපයක් තියනවා කියලා පෙන්නන. හරි. දැන් රූපයක් තියනවා කියන පරණ අත්දැකීම ඕනේ නැහැ නේ. රූපේ අඳුරගෙන නැහැ. මොකද්දෝ දකින්න දෙයක්
තියෙනවා.
තියෙනවා. ඒක තියෙන්නේ කොහෙද?
එළියේ.
බා. එහේ ඇතුලේ තියනවා කියලා නෙමෙයි නේද පෙන්වන්නේ? ඔය දකින්න දේ එළියේ තියෙනවා. තාම මොකද්දෝ මොනවද විස්තර මොකුත් දන්නේ නැහැ. ඔය දකින්න දෙයක් එළියේ තියෙනවා. ඒක දකින්නේ කවුද? ඇස. දකින්න ඇහැකුත් තියෙනවා. ඇහැකුත් තියෙනවා. රූපෙකුත් තියෙනවා. කියලා කියනවා. කවුද කියන්නේ? විඥානේ. දැන් දැනුවත් කරන්නේ විඥානේ. රූපයක් තියෙනවා කියලා දැනුවත් කරනවා. ඒ රූපේ අහුවෙන්නේ ඇහැට. ඒකත් දැනුවත් කරනවා නේ. ඒක අපි තව ආයතනයකට දාලා බලමු. ඒකට තව පැහැදිලි වෙයි. මොකද රූපේ කියන එක පොදු වචනයක්. ඒක කණයි. කණෙන් මොකද්ද කරන්නේ? සද්දයක් අහනවා නේද? දැන් මේ වෙලාවේ සෝත විඥාණයෙන් මොකද කියන්නේ? සද්දයක් තියෙනවා. කොහෙද? කණ ඇතුලේද? එදි. බාහිරේ සද්දයක් තියෙනවා. ඒක ඇහෙන්නේ මොකෙන්ද? කණෙන්. කවුද ওই කතාව කිව්වේ? මොන හරි කිව්වනම් කියලා තියෙන විඤ්ඤාණය. එතෙන් එතකොට මොන විඤ්ඤාණයද ඔබ කිව්වේ? සෝත විඤ්ඤාණය. දැන් ඔබ මනෝ විඤ්ඤාණයෙන් කිව්ව නෙවෙයි නේද? කනකුත් තියනවා සද්දකුත් තියනවා කියන කතාව කිව්වේ කවුද? සෝත විඤ්ඤාණය. ඇහැකුත් තියනවා රූපෙකුත් තියනවා කියවලා කිව්වේ කවුද? චක්කු විඤ්ඤාණය. දැන් මෙහෙමනේ. එයා ඔන්න දැන් මැජික් කාර්යය කියලා හිතන්නේ. විඤ්ඤාණේ මැජික් කාර්යයෙන් මැජික් කාර්යයට පුළුවන් මැජික් එකක් පෙන්නන්න නේද? මැජික් කාර්යය මැජික් එකක් පෙන්නනවා. දැන් බලන අයත් ඉන්නානේ ඔක. මැජික් කාර්යයම මැජික් එක බලනවා නෙවෙයිනේ නේද? වෙන අයට නේද ඔක සංදර්ශනේ තියන්නේ? ඒ බලා ඉන්න එක්කෙනා හිතන්න මොන විඤ්ඤාණය? මනෝ විඤ්ඤාණය තමයි මැජික් එක බලන්නේ. ඊළඟට ඉන්න එක්කෙනා. දැන් චක්කු විඤ්ඤාණයෙන් මැජික් එකක් පෙන්නනවා. එයා මැජික් කාර්ය. රැවටෙන්නේ කවුද? මැජික් කාර්යයද බලන කෙනා?
බලන කෙනා.
බලන කෙනානේ රැවටුනොත් රැවටෙන්නේ නේ. එතකොට බලන කෙනාට වැඩ දෙකක් තියෙනවා. එක්ක රැවටෙන්නත් පුළුවන්. නැත්නම් ඕක කරන්නේ මැජික් එකක් කියලා
කියන්නත් පුළුවන්.
දකින්නත් පුළුවන්. නේද? එතකොට ඒ දෙක සිද්ධ වෙන්නේ චක්කු විඤ්ඤාණයටද මනෝ විඤ්ඤාණයටද?
මනෝ.
නම් මැජික් එකක් පෙන්නනවා චක්කු විඤ්ඤාණය. ඒක යාගේ මායාකාරී ස්වභාවය. දැන් මායාකාරී ස්වභාවය තිබුණට රැවටෙන්නම ඕන නැහැ. මනෝවිඤ්ඤාණේ චක්කු විඤ්ඤාණයෙන් කියන දේ එහෙම්මම කැමැතිනම් බාර ගන්න පුළුවන්. දැන් මං කියන ඒවා එහෙම්මම බාර ගන්නවා වගේ ඔයගොල්ලෝ අන්ත පොයලා බලන්නේ.
අන්දවිසාර.
ඒ හින්දානේ අවබෝධෙන්නේ. අන්තෝ විශ්වාස කරන්නත් පුළුවන් නැත්තම් නුවණින් හොයන්න. හරි. එතකොට අපි තේරුම් ගන්න ඕන දැන් මෙච්චර කල් අපි මනෝ විඥානේ නුවණින් හොයලාද නැත්තම් අන්දව පුරුද්දට ලෝකෙට ආйти පුරුද්දට තමයි එයා වැඩ කරලා තියෙන්නේ. සංසාරේ යන පුරුද්දට. يعني මුලාවයි. එතකොට බුදුරහමක් අහලා තමයි අපි ඇත්ත ඇති හැටි මෙතන දැනගෙන ඒක වෙන්න. හරි. මැජික් එක බලලා රැවටිලා ඉන්න අයට උතන මැජික් ෂෝ එකක් තියෙන්නේ කියලා පෙන්නන්නේ මේ දහම දැක්කොත්. මොකද බුදුරජාණන් වහන්සේ තමයි මේක ඇත්ත ඇති හැටි පෙන්නලා දෙන්නේ. දහම අහලා නැති අය රැවටිලා ඉන්නේ. ඒ කියන්නේ ලෝකෙට අයිති විදිහට තමයි බාර ගන්න. අපි ඉස්සෙල්ලා එතකොට ලෝකෙට අයිති විදිහ තමයි තේරුම් ගන්න ඕනේ. අපි ඉන්න තත්ත්වේ තේරුම් ගන්න ඕනේ. එතකොට ඇහෙන් දෙයක් දැක්ක ගමන් මූලිකව දැනගන්නේ ඇහැකුත් තියනවා, දකින්න රූපෙකුත් තියෙනවා. නේද? කණෙන් සද්දයක් ඇහෙනකොටම මොකද වෙන්නේ? කණකුත් තියනවා, අහන්න ශබ්දෙකුත් තියෙනවා. ওই දෙක අපි දෙපැත්තකටත් බෙදනවා නේද? එකක් අජ්ජත්තයි අනිත් එක බහිද්ද. දැන් ওই විදිහට ආයතන හයටම කරනවා නේද? මේ ආයතන විඥානේ පහළ වෙනකොටම අපිට දැන් ಜಾති දෙකක් තියෙනවා. අජ්ජත්ත
බහිද්ද
බහිද්ද කියලා දෙපැත්තකට බෙදන්න. අජ්ජත්ත කියන්නේ මේ පැත්තේ, බහිද්ද කියන්නේ බාහිර එළිය. නේද? එතකොට දැකීම සිද්ධ වෙනකොට අපිට අජ්ජත් රූපෙකුයි බහිද්ද රූපෙකුයි හැදිලා ඉවරයි. ඇසීම සිද්ධ වෙනකොට අජ්ජත්ත ඔක රූපේ කියන්නත් පුළුවන් ආයතන කියන්නත් පුළුවන් ඈ බාහිර ආයතනෙකුයි අජ්ජත් ආයතනෙකුයි හැදිලා ඉවර එතකොට ඒ ස්වභාවය පෙන්වුම් කරන්නේ ඒ අදාළ විඥානය දැකීම කියලා දැනුවත් වෙනකොටම ඕකේ හැංගිලා තියෙනවා ආ දකින්න නම් ඇහැකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා ඇසීම කියන සිද්ධිය වෙනකොට ඕකේ හැංගිලා තියෙනවා සද්දෙකුත් තියෙනවා අහන්න කනකුත් තියෙනවා අයි දෙපැත්තකුත් පෙන්නනවා නේද සද්දේ අරෙහි කන මෙහි ඒක අජ්ජත්ත බහිද්ද කියන්නේ අජ්ජත්ත කියන්නේ මේ පැත්තේ බහිද්ද කියන්නේ බාහිර ඒ අරතේ දැන් මූලික විඥාණයෙන් ඔය දේ කරනවා නේද?
ඒ දේ මූලික කරලා තියෙනවා.
ඔය දේට අපි අහු වෙලා ඉන්නේ. නේද? දකින්නකොටම තම මොකද්ද කියලා දැනගන්න ගමන් ආයෙලිය දෙයක් තියෙනවා. ඔක දකින්න ඇහැක් තියෙනවා කියලා හිතෙනවා නේද? එතකොට ඕක තේරුම් ගන්න අර විඥානේ තියෙන මායාකාරී ස්වභාවය. විඥානේ කෘත්‍යකුත් තියෙනවා මායාකාරී ස්වභාවයක් තියෙනවා. දැන් කෘත්‍ය අඳුරගන්න තමයි අපි දන්නේ දැන් දැකීම කරන්න විතරයි ඇහැට පුළුවන් කියලා. නේද? ඇහැට පුළුවන් දැකීම. ඒකට කියනවා දස්සන කෘත්‍ය කියලා පාලියෙන් කියනවා. දස්සන කෘත්‍ය දැකීමේ ක්‍රියාව. කරන එක තමයි ඇහි හැකියාව. ඇහක් තියෙනවා රූපයක් තියෙනවා කියන එක ඒක කෘත්‍ය නෙවෙයි. දැන් කෘත්‍ය දස්සන කෘත්‍ය විතර. දැකීමට අමතරව තව ಜಾති දෙකක් දාලා තියෙනවා. අජ්ජත් ආයතනෙකුයි බාහිර ආයතනෙකුයි. නේද? ඒ ඊළඟ එකත් පොඩ්ඩක් බලනකොට ඔබ තව පැහැදිලි වෙයි. දැන් මනසනේ ඕක දැන් බාරගන්නේ. දැන් එයා එයාගේ කෘත්‍ය කළා එයා නිදාගත්තා. ඇහැරලා වැඩේ කළා ආයි නිින්දට ගියා. එයාගේ වැඩේ ඉවර. නැහැ කෘත්‍ය දැන් ඉවරයි. ඇහැ එකපාරක් කරලා වහගත්ත කියලා හිතා. නැත්නම් අර කැමරාවේ බටන් එක ක්ලික් කළා. දැන් කැමරාවේ වැඩේ ඉවරද? නේද? ඊට පස්සේ තව එක්කෙනෙක් ඉන්නා හොරෙන් බලනවා ගත්තේ මොකද්ද? කවුද උක ඉන්නේ? ෆොටෝ එක දිහා බලනවා දැන්. ඕකනේ කරලා පුරුදු නේද? අනිත් අය කරන්නේ මොනවද කියලා ඕනික. මට හොරෙන් ආවා මොකද්ද gede? ඔන්න දැන් බලන අර එයාගේ වැඩේ ඉවරයි. ඔව් එයාගේ වැඩේ ප්‍රතිබිම්බේ අරන් දෙන එක. හැබැයි අරන් දීලා නිකන් ඉන්නේ නැහැ. අව දැන් ඕක දූප අහන කෙනෙක් ඉන්නකොට අපිත් ටික වැඩිපුර දාලානේ කියන්නේ. ඒ වැඩිපුර දාපු ටික තමයි හැකුයි රූපෙකුයි තියෙන. නැත්නම් කණකුයි ශබ්දෙකුයි තියෙන. ඒක හැබැයි තේරුම් ගන්න මායාකාරී වැඩක්. ඇත්ත ඇති හැටි නෙවෙයි. එයා එකතු කරපු ටික. එකතු කරපු ටික බාරගන්නේ කවුද? හොරෙන් බලන කෙනා. උපදූපේ අහනකොට එයා ඇහුවේ මොකද්ද කියලා දන්නේ නැහැ නේ. එයා කියපු ටිකනේ දන්නේ. එයාට පුළුවන් අර චිත්‍රය දකින්න විතරයි. චිත්‍රය දැකලා එයා විස්තරයක් කියනවා. ඔන්න ඇහැකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා. ඔන්න කනකුත් තියෙනවා ශබ්දෙකුත් තියෙනවා. ඇහැ මේ පැත්තේ ඉන්නේ රූපේ අර පැත්තේ. කන මේ පැත්තේ ඉන්නේ ශබ්දෙ අර පැත්තේ කියලා එයා කියනවා. ඒ එතන තේරුම් ගන්න එයාගේ කෘත්‍යයි මායාව. හරි. මායාකාරී ගතිය තමයි ආයතන දෙකක් බෙදලා පෙන්නන ආජ්‍යත්ත බහිත් කියලා. එතකොට ඒ පෙන්නන බව ওই දෙන්නම ඉන්නවා කියලා කිව්වේ කවුද? දැනුවත් කළේ විඤ්ඤාණ. මොන විඤ්ඤාණ? චක්කු විඥානේ තියෙන මායාකාරී ගතිය. දැන් ඔය ටික දැන් දැන් තුන් දෙනෙක් ඉන්නවා. කවුද තුන් දෙනා? බාහිර ආයතනෙයි අජ්‍යත් ආයතනෙයි, ඒ කියන්නේ ඇහැයි රූපේ නැත්නම් කනයි ශබ්දෙයි. ඔය බව කියපු විඥාන. එයා චක්කු විඥාන. නැත්නම් සෝත විඥාන. දැන් ඔය තුන් දෙනා ඉන්නවා කියලා පිළිගන්නේ කවුද? අර කේලම අහන කෙනා.
මනස.
නෑ අර තුන් දෙනා එයාගේ වැඩේ ඉවරයි. නිරුද්ධ වෙලක් තියෙනවා. අටගත්ත නිරුද්ධ. මනස වැඩ පටන් ගන්නකොට අරගොල්ලෝ
නිදි.
ඒගොල්ලෝ නැහැ. නිරුද්ධයි.
අනේ
වැඩේ දුන්න අගේ. අවුස්සලා තිබ්බා. නෑ මොඩේව මොකද කරන්නේ? යා ගියාට කවන්නේ නැහැ. මම මේක තව ඉස්සරහට ගෙනියන්න ඕන.
මම බාර ගන්න.
මනස බාර ගන්න තියනවා ඔන්න තුන් දෙනෙක් ඉන්නවා කියලා. කවුද තුන් දෙනා? ඇහැයි රූපෙයි චක්කු විඤ්ඤාණය. හරි. ඔය තුන් දෙනෙක් ඉන්නවා කියනකොටම එකට වචනිකුත් කියනවා නේද? පස්සේ ඇහැකුයි රූපෙකුයි චක්කු විඤ්ඤාණෙකුයි තියනවා කියනකොට ඔකට කියනවා චක්කු සම්පස්සේ කියනවා. නේද? අනකුයි ශබ්දෙකුයි සෝත විඤ්ඤාණෙකුයි ඉන්නවා කියනකොට කියන අපි කෙටියෙන් කියනවා සෝත සම්පස්සේ. පස්සේ කියන්නේ මොන වගේ එකක්ද? අජ්‍යත්තද බහිද්දද කොහේ තියෙන රූපයක්ද? අජ්‍යත්තද බහිද්දද? ප්‍රශ්නේ තේරුණාද? වෙන වෙන කල්පනාවල හිටියොත් මොකද්ද ප්‍රශ්නේ? ඔව් පස්සේ කියන්නේ කවුද? අජ්‍යත්ත කෙනෙක්ද බහිද්ද කෙනෙක්ද මොන වගේ කෙනෙක්ද?
පස්සේ කියන්නේ තුන් දෙනාගෙන එකතුව.
එයා කොහේ ඉන්න කෙනෙක්ද? නැහැ කිව්වොත් නම් ඇතුලේ ඉන්න කෙනෙක් කියනවා නේද? රූපේ කිව්වොත් එළියේ ඉන්න කෙනෙක් කියනවා. පස්සේ කියන්නේ මොන වගේ කෙනෙක්ද? මොකද්ද එයාගේ ලක්ෂණ ටික? එයා එළියේ තියෙන රූපයක්ද ඇතුලේ ඉන්න රූපයක්ද? ඇතුලේ ඉන්න රූපය. බොහොම හොඳයි. නාම ධර්මයක් නේද? දැන් මතක නැහැ. පස්සේ කියන්නේ රූපයක්ද නාමයක්ද? නාමය. එහෙම නැත්නම් තව විදිහකට කිව්වොත් චෛතසිකය. චෛතසික ඇති වෙන්නේ මොකක් එක්කද? සිත. සිතේ ඇති වෙන ගති ටික. තව විදිහකට කිව්වොත් සිත දැනුවත් කරන ගති ස්වභාව ටික චෛතසික කියනවා. නේද? හිත දැනුවත් කරන එක්කෙනෙකුට තමයි අපි පස්සේ කියලා කියන්නේ. හිතට මොනවා හරි කියන්න ඕනනේ. දැන් තව කේලමක් කියන්න ඕනනේ. මොකක් හරි ගැන කියන්න ඕන. මොනවා ගැනද කියන්නේ? තුන් දෙනෙක් ගැන. ඇහැකවි රූපකවි විඥානිකවි ගැන කියන එක්කෙනෙක් ඉන්නවා. කාටද කියන්නේ? හිතට. හිතත් එක්ක පහළ වෙන චෛතසිකය. තේරුණාද? චෛතසිකයක් ඉපදිලා තියෙනවා. සිතිවිල්ල. හිතත් එක්ක ඇති වෙන චෛතසිකය.
ඒකේ ඒ මොහොතේදීම ඇතිවෙච්ච දෙයක්.
ඔව්. ඒ කියන්නේ ආ කොහෙද ඉන්නේ කියවා ඇතුලේ කිව්වේ එළියද ඇතුලේද? එහෙම කියන්න පුළුවන්ද? බෑ. චෛතසික ධර්ම නාම ධර්මයක් විතරයි. ඒක රූපයක් නෙවෙයි. ඔව මතක් වෙන්න ඕන. කටපාඩමේ තිබුණාට හරියන්නේ නැහැ කියන්නේ ඒකයි. මේ ධර්මයේ දකින්නකොට මොකද්ද මේකේ තේරුම අර්ථේ තේරුම් ගන්න ඕන. වචන ටික පාඩම් කරගෙන ඉඳලා මදි. දැන් පස්ස චෛතසිකය ඇති කළා. පස්ස චෛතසිකේ කෘත්‍ය තමයි තුන් දෙනෙක් ඉන්නවා කියලා කියන එක. ඒක ඇත්තද බොරුද කියන එක වෙනම කතාවක්. එයාගේ වැඩේ තමයි තුන් දෙනෙක් ඉන්නවා. කවුද තුන් දෙනා? අභ්‍යන්තර ආයතනෙයි බාහිර ආයතනෙයි ඔකට අදාළ විඥානයයි. ඔන්නම තුන් දෙනෙක් ඉන්නවා කියන ගතිය තමයි පස්සේ තින්නම් සංගති පස්සෝ කියන්නේ ඒක. නේද? දැන් අපි අහලා තියෙන්නේ ඇහත් රූපයක් නිසා චක්කු විඥානේ හට ගන්නවා නේද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. අනේ හේතුඵල සම්බන්ධය බැලුවොත් ඉස්සෙල්ලා ඉන්නේ කවුද? ඇසයි ඇහැයි රූපේ චක්කුංච පටිච්ච රූපේච. දැන් හේතු පැත්තේ තියෙන්නේ කවුද? ඇහැයි රූපේ.
ඒ දෙක නිසා කෙනගෙන නේ.
ඒ දෙක නිසා තමයි තුන්වෙනියා උපදින්නේ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. දැන් විඥානි ඉස්සෙල්ලා හිටියද එතකොට?
නෑ.
නිසා හේතුඵල. නේද? විඥානි ඉබේ පහළ වුණාද? නෑ. හේතුඵල. හේතුඵලයි කියන්නේ සංකතයි. හේතුපත්යෙන් හටගත්තු. නේද? සංකත විතරක් නෙමෙයි, යා පටිච්ච සමුප්පන්නයි. සංකතයි පටිච්ච සමුප්පන්නයි. අයයි පටිච්ච සමුප්පන්න කියන්නේ. හේතු නිසා හටගන්නවා කියන්නේ සංකතයි. පටිච්ච සමුප්පන්නයි කියන්නේ.
ඒ
මොහොතේම කතාවක් තියෙනවා පටිච්ච සම්පන්න කියනකොට නේද? ඉමස්මින් සති ඉදං හෝති. මේ දේ තියෙනකොට
මේ
දේ තියෙන.
මේ දේ නැතනකොට මේකක් නැහැ.
ඔව් මේ දේ නැති වෙනකොට මේ දේත් නැහැ. ඉමස්මින් අසති ඉදං නහෝති. එන පටිච්ච සම්පන්න ස්වභාවය. ඒ හේතුඵල වලට වඩා පොඩ්ඩක් වෙනසක්. හේතුඵල කිව්වා නම් දැන් හාල් හේතු වෙලා නේද බත් හැදෙන්නේ. දරු බත් සංකතද නැද්ද? සංකතයි. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. දැන් ඔතන හාලුයි බතුයි ගන්නකොට අපි හේතුයි ඵලයයි විදිහට ඒක පටිච්ච සමුප්පන්නද?
නෑ.
ඇයි? මේ හාල් ටික තියනකොට ඒකට අදාළ බත් ටික තියනවද? හාලු ඉවත එක මොහොතේ තියනවද? නැහැ. ඒ හාල් ටිකෙන් බත් తిවුවහම දැන් ඒ හාල් ටික නිසා හැදෙන බත් ටික අපි දැන් කතා කරන්නේ. බත් ටික තියනකොට හාල් තියනවද?
නැහැ.
දැන් හේතුවෙන් තොරව ඵලයට තියෙන්න පුළුවන් නේද? පිටානේ බත් තියෙන්නේ කොහොමද? හාල් නැතුව. ඵලය හොඳට තියෙනවද? නැයි මස්මින් සති ඉදං හොතිද? මේ දේ තියෙනකොට මේ දේ තියෙනවද ඒක?
නෑ.
හැබැයි හේතුඵල නෙවෙයිද? ආල් හේතු වෙන්නේ නේද බත් හටගත්තේ? හේතුඵලයි. හේතුඵලයි පටිච්ච සමුප්පන්න නෑ. ඒකට අහු වෙන්නේ නෑ. මොකද මස්මින් සති ඉදං හොති කියන ධර්මතාවය එතන නෑ. නේද? මස්මින් අසති හාල් ටික නැති වුණා. හාල් නැහැ නේ. එහෙනම් ඉඳන් නැහොති බත් වලටත් තියෙන්න බෑ. පටිච්ච සමුප්පන්න වුණා. එතකොට ඒ ධර්මතාවයට මේක ගැලපෙන්නේ නැහැ. ඒ උපමාව. ගැලපෙන උපමාවක් කියන්න බලන්න. පටිච්ච සමුප්පාදයට ගැලපෙන උපමාවක් කියන්න
බලන්න.
හෙවණැල්ල හැදෙන එක කොහොමද? දැන් හෙවණැල්ලක් ගැන කතා කරද්දී හෙවණැල්ලට තියෙන්න පුළුවන්ද ගහයි ආලෝකෙයි නැතුව? මෙතන ගහට ආලෝකේ වැටුනහම හෙවණැල්ලක් වැටෙන පොළවකුත් තියෙනවා නේද? තලයකුත් තියෙනවා. එතකොට දැන් හෙවණැල්ල තියෙන මොහොතේ ගහ තියනවද? තියෙන්න ඕන. නැත්නම් හෙවණැල්ලක් කොහොමද? හෙවණැල්ල තියෙන මොහොතේ ආලෝකේ තියෙන්න ඕනද? තියෙන්න ඕන. එන්න ඕනමමයි. මේ මොහොතේම තියෙන්න. ඉමස්මින් සති ඉදන් හෝති. නේද? ඉමස්මින් අසති. ගහ හරි ආලෝකේ හරි නැත්තම් ඉදන් නහෝති. හෙවණැල්ල නැහැ. ඔව්. ප්‍රතිබිම්බෙත් ඒ වගේ. කණ්ණාඩියේ ප්‍රතිබිම්බය ගත්තත් ඒ වගේ. එහෙම නැත්තම් පහන් දැල්ලේ ආලෝකේ. ආලෝකේ තියෙනකොට දැල්ල තියෙන්න ඕන. දැල්ල නැතුව ආලෝකයක් ගැන කතා කරන්න ඕනද? දැන් ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති. දැල්ල නැත්නම් ඉදං නහෝති. තේරුණාද? එතන හේතුඵල එකට එහාට ගිය දෙයක් තියෙනවා. මේ මොහොතේම හේතුයි ඵලයයි එකට විද්‍යමාන වෙන කියන ධර්මතාවයයි. හරි. දැන් බලන්න ඔන්න විඥාණය සංකතත් වෙනවා. ඇහැයි රූපෙයි හිඳ තමයි විඥාණය. චක්කුංච පටිච්ච රූපේච පජ්ජති චක්කු විඥාණය. දැන් ඇහැයි රූපෙයි නිරුද්ධ වෙලාද විඥාණය හටගෙන තියෙන්නේ? හාල් නිරුද්ධ වෙලා තමයි බත් හටගත්තේ. බත් තියෙනකොට හාල් නැහැ. එහෙමද? නැහැ. ඒකට විඥාණය හේතුඵල විතරනේ. පටිච්ච සමුප්පාද පටිච්ච උපජ්ජති පටිච්ච සමුප්පන්න චක්කුංච පටිච්ච රූපේච. නේද? ඇහැයි රූපය. ච කියන්නේ අල්තය නะ. ඇහත් රූපය. පටිච්ච කියන්නේ නිසා. උපජ්ජති චක්කු විඤ්ඤාණ. ඒ දෙන්න නිසා තමයි උපදින්නේ. දැන් ගහයි ආලෝකෙයි නිසා තමයි මෙවනෙල්ල උපදින්නේ. හැබැයි තන පටිච්ච සමුප්පන්න බවක් තියෙන හින්දා ඒ මොහොතේ ඉමස්මින් සතේ ඉඳන් හෝති බවක් තියෙනවා. එතකොට ඇහැයි රූපේ තියෙන මොහොතේම චක්කු විඥානෙත් විද්‍යමාන වෙන ස්වභාවයක් තියෙනවා. ඒ දෙන්න නිසා තමයි හටගන්නේ. ඒ වුණාට එක මොහොතේ කාලපරතරයක් නැහැ. එතකොට ඔන්න දැන් තින්නම් සංගති කියන කතාවක් කියන්න පුළුවන්. තුන් දෙනාම එක මොහොතේ විද්‍යමානයි. නේද? අර ගහයි හෙවණැල්ලයි ගහයි ආලෝකෙයි හෙවණැල්ලයි. තුන් දෙනාම එක මොහොතේ සිද්ධියක් නේද? එක ක්ෂණයක සිද්ධියක්. එකක් හරි අඩු වුණොත් අනිත් ඒවා ගැන කතා කරන්න බැහැ. එතකොට ඒ තියෙන ක්ෂණේදී තියෙන මොහොතේදී තුන් දෙනා ගැනම කතා කරන්න වෙනවා. හේතුෙන්තරෝ ඵලය ගැන කතා කරන්න බෑ. එහෙමයි. පටිච්ච සමුප්පන්න කියනකොට එහෙම තේරුම් ගන්න. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියනකොට පටිච්ච සමුප්පාදයක් ඔය පෙන්නනවා. පටිච්ච සමුප්පාදය කියනකොට තේරුම් ගන්න ඕන ඇහැයි රූපේ නිරුද්ධ වෙලා විඥානේ හටගත්තා නෙවෙයි. නේද? හේතු නිරුද්ධ වෙලා ඵලය හටගත්තා නෙවෙයි. හේතු නිරුද්ධ නම් ඵලයත් නිරුද්ධ. හේතු ඉපදිලා නම් ඵලයත් ඉපදිලා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉදං උප්පච්චති. ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරුද්ධා ඉදං නිරුච්ඡති. පච්චය සම්පාදේ දකින්නවා කියන්නේ අන්න ඔය කරුණු හතර දකින්නවා නะ. පච්චයා කියනකොට කරුණු දෙකක් තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. මේ දේ තියෙනවා නම් මේ දේ තියෙනවා. ඒ හේතු තියෙනවා නම් ඵලය තියෙනවා. ඉමස්ස උපාදා ඉදං උප්පච්චති. හේතුව ඉපැද්දුවත් ඵලයත් ඉපදිලා. හරි. ඒක නෝ වී තියෙන්න බෑ. පටිච්ච සමුප්පාදේ පච්චය කියන එක. නිරෝධා කියනකොට ඉමස්මෙන් අසති ඉදන් නහෝති. මේ දේ නැත්තම් මේ දේත් නෑ. ඒක ගැන කතා කරන්නවත් බෑ. ඉමස්මෙන් අසති ඉදන් නහෝති. ඉමස්ස නිරුද්ධා මේ දේ නැති කළොත් ඵලයක් නැති වෙනවමයි. ගහයි ආලෝකේ දෙකෙන් එකක් හරි නැති වුණොත් හේවණැල්ල නෑ. එයාට තිහිටන්න බෑ.
දැල්ල නැත්තම් ආලෝකේ
නැහැ. ඉතින් ඉමස්ස නිරුද්ධා ඉතින් නිරුද්ධති කතාව. ඔව්. පටිච්ච සමුප්පාදයට අනුව සංඛාරපච්චය විඥානං කියනවා නම් ඒ පටිච්ච සමුප්පන්න ස්වභාවය තියෙනවා. මොකද්ද පටිච්ච සමුප්පාද? සංඛාරේ තියෙනකොටමයි විඥානේ තියෙන්නේ. සංඛාරේ නැතුව විඥාන ගැන කතා කරන්න පුළුවන්ද? බැහැ. හරි. දැන් හේතුඵල සම්බන්ධෙ නෙමෙයි. හේතුඵල නම් ඉතින් හේතුව නැති වෙලා ඵල එන්නත් පුළුවන් නේද? සීනිතේ කොළ දාලා තේ එක හදනකොට තේ එක තියෙනකොට සීනිතේ කොළයි තියෙනවද? නැහැ. හැබැයි හේතුඵල. හැබැයි ඒක පටිච්ච සමුප්පන්නද? නැහැ. ඒකට ගැලපෙන්නේ නැහැ. පටිච්ච සමුප්පන්න කියනකොට ඒ දෙකම විද්‍යමාන වෙනවා. ඊනස්මෙන් සති ඉදං හෝති. එහෙනම් සංඛාරපච්චය විඥානං කියන එක පටිච්ච සමුප්පන්න නම් සංකාරය එක්කමයි විඥානීය දිලා තියෙන්නේ. එක මහතේ සිද්ධිය. කාලපරතරයක් නැහැ.